සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනමතංගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරණන්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සූත්‍රාන්ත පිටකයට අයත් සංයුක්ත නිකායේ ගත්තුල බද්ද කියන දෙවැනි ගත්තුල බද්ද කියන සූත්‍රාන්ත දේශනාවී වදාළ පාඨයක් ප්‍රකාශ කරන්නට යෙදුණි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි පන්න පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරේහි අවිද්‍යාවෙන් වැසුණු සිත් ඇතිව, තණ්හාවෙන් බැඳුණු සිත් ඇතිව සසර සැරිසරණ සත්වයන්ගේ මුල් කෙලවර හවල්තැනේ කියලා දක්වන්න බෑ. ඒ වගේ අතීතයක් අපි හැම දෙනාටම තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ අපේ ජීවිතයේ කුඩා කාලේ අපට මතක් කරගන්න පුළුවන් අවදියේ හිට මේ ජීවිතයේ ගත වෙන හැටි. සමහර කෙනෙකුට ජාති ස්මරණ ඥානය, කියන්නේ පෙර ජීවිත එකක් දෙකක් සිහි කර ගැනීමේ හැකියාව බාල කාලයේදීම ලැබෙනවා. එහෙම හිටින් තමන්ගේ පෙර ජීවිතය ගැන මතකයි. සමහර දරුව පුනරුත්පත්තිය කියනවායි කියලා කියන්නේ පෙර ජීවිතවල විස්තර. තවත් සමහර කෙනෙකුට ඊටත් එහා දෙකක් තුනක් මතකයි. භාවනා කළ සමාධියක් ඇති කරගෙන අභිඥා බලයෙන් පෙරවිසු ආත්මභාව සිහි කරන්න පුළුවන් උතුමන්ට, තමන්ගේ දියුණු කරගත් අභිඥාවේ ශක්තිය අනුව පෙරවිසු ආත්මභාව සිහි කරන්න පුළුවන්. සමහරට කල්ප කීපයක් ශරියුත් මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේට නම් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන් ආපස්සට. පසේ බුදුරජාණන් වහන්සේලාට දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කරන්න පුළුවන් ආපස්සට. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ප්‍රමාණයක් නියමයක් නැතුව අතීතය සිහි කරන්න පුළුවන්, අතීත ආත්ම භාව දැකිය හැකි. ඉතින් බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට අතීතයේ දිහා ආපස්සට බලාගෙන 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 යනකොට මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව හේතුඵල සම්බන්ධය අනුව ඵලයක් උපදින්නේ යම්කිසි හේතුවක් නිසා. ඒ හේතුවක් තවත් හේතුවක ඵලයක්. ඔහොමම ආපස්සට බලාගෙන බලාගෙන යනකොට පටන් ගත්ත මුල් තැන පෙන්වන්න බෑ මේ හේතුඵල ධර්ම පරම්පරාවේ. එකට උදාහරණයක් හැටියට කියනවා නම්, දැන් මේ පින්වතුන් දන්නවා අපිට පේන පක්ෂීන් ඉන්නවා. උදාහරණයක් හැටියට අපි කිකිලියක් හෝ කුකුලෙක් ගත්තොත් ඒ කිකිලි හෝ කුකුලා බිහි වුණේ කොහොමද? අන්න බිත්තරේ. ඒ බිත්තරේ ලැබුණේ කොහොමද? කිකිලියක් නිසා. ඒ කිකිලි පහළ වුණේ කොහොමද? බිත්තරේ. ඒ බිත්තරේ පහළ වුණේ කොහොමද? මගේ කිලියක් නිසා. දැන් මේ විදිහට ආපස්සට බලාගෙන බලාගෙන යනකොට ඉස්සල්ලාම පහළ වෙන්නේ කිකිලිද විතරේ? ඒ කිකිලිට ඒ කිකිලි පහළුනේ කොහොමද? අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මුල් කෙලවර දක්වන්න බෑ කියලා. තේරුණාද? මෙයාටත් කිකිලිද විතරේද ඉස්සල්ලා පහළුනේ කියන එක කියන්න බෑ කිව්වනේ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේත් වදාළේ මුල් කෙලවර දක්වන්න බෑ කියලා. ඒක හරියට අර කිකිලිද විතරේද ඉස්සල්ලා පහළුනේ කියලා කතාව තෝරනවා වගේ වැඩක්. තේරුණා? ඉතින් මේ හේතුඵල ධර්ම පරම්පරාවේ මුල් කෙලවර දක්වන්න බෑ. ඉතින් මේ විදිහේ ඉතිහාසයක් අපි හැම දිනාටම තියනවා කියන එක සිහි කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැක්කා, ඉතින් මෙච්චර කාලයක් මේ සංසාර පැවැත්ම තුළ මේ සත්ත්ව ප්‍රජාව සැරිසරාගෙන ඉන්නේ මොන හේතුවක් නිසාද කියලා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනා. ඇත්ත ඇති හැටියෙන් නොදකින මුලාවෙන් හිත වැසී තිබීමත් සසරට බැඳී සිටීමත් කියන මේ කාරණාවයි. කාරණා දෙකයි. සසර ඇතිතත් නොදැකීමේ මුලාව, ඒකට කියන අවිද්‍යාව කියලා. ඊළඟට සසරට තියෙන බැඳීමට කියනවා තණ්හාවී කියලා. අවිද්‍යාවත් තණ්හාවත් දෙක නිසා තමයි මෙපමණ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මේ සත්ව ප්‍රජාව සංසාරේ සැරිසරාගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. භාගතුන් වහන්සේ උපමාවකින් දේශනා කරන එක හරියට බල්ලෙක්ව දංගලකින් ගැට ගහලා, ඒ බෙල්ලේ දංගලක් ගැට ගහලා ඌව කණුවක බැඳ තියනවා වගේ. දැන් බල්ලෙක්ව දංගලකින් ගැට ගහලා කණුවක බැඳ තිබ්බොත් මොකද වෙන්නේ? ඌ කොච්චරවත් අර කණුව වටේ තමයි කැරකි කැරකි ඉන්නේ. උට එතනින් එහාට යන්න බෑ. ඌ නිදාගන්නේ තර කණුව ඇසිරු කරගෙන. ඊළඟට ඌ නැගිටලා එහාට මෙහාට යනවා නම් යන්නේ තර කම්බේ නැත්තම් දංගල බැඳලා තියෙන තරම් දුර. ඊළඟට ඌ හිටගෙන හිටියත් අර කම්බෙන් බැඳලා කණුව ඇසුරු කරගෙන තමයි හිටගෙන ඉන්නේ. ඌ කාට හරි බුරා පැන්නත් අර බැඳලා තියෙන දුරින් එහාට යන්න බෑ. ඉතින් ඌ කෑවත් බිව්වත් කැසිකිලි වැසිකිලි ගියත් ඒ ඔක්කොම වල බහ කරත් ඔය ඔක්කොම කරන්නේ අර කණුව ඇසුරු කරගෙන. කණුවෙන් එහාට යන්න බෑ. ආන්නේ වගේ තමයි සසර ඇතිතතු නොදන්නා විද්‍යාවෙන් හිත වැහිලා තණ්හාවෙන් හිත සසරට බැඳී තිබෙන මේ පුහුදුන් ප්‍රජාවත් මේ දුකෙන් එහාට යන්නේ නැහැ. හරියට අර කණුවේ ගැට ගහලා ඉන්න බල්ලා වගේ මේ දුකම මමයි කියලා අල්ලාගෙන මේ ප්‍රජාව සංසාරේ දිගින් දිගට සැරිසරාගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට බලන්න දැන් අපේ ජීවිත තමයි භාගතුන් වහන්සේ අර උපමාවෙන් වදාළේ. මොකක්ද උපමාව? දංවැලකින් කණුවේ ගැට ගහලා ඉන්න බල්ලාගේ උපමාව. හරියට අර බල්ලා දංවැලේ දුර ප්‍රමාණයට කණුව ඇසුරු කරගෙන ඉන්නවා වාගේ මේ සංසාරේ සැරිසරාගෙන යන ප්‍රජාවත් මේ දුකම උපාදානය කරගෙන දුකම අල්ලාගෙන සසරට බැඳී සිටිනවා. දුකටම බැඳී සිටිනවා. දුකින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, ඇයිතින් මේ ප්‍රජාවට දුකින් මිදීමක් නැත්තේ? ඒකට හේතුව හරියට අර බල්ලව ගැට ගහලා තියෙන දංවැල වගේ මේ පොහොදුන් ජනයා තුළ, පෘථග්ජනයන් තුළ තියෙනවා වැරදි අදහස් නැමැති බන්ධනයක්. වැරදි දැකීම කියන බන්ධනයක් තියෙනවා. ඒ වැරදි දැකීම කියන බන්ධනය තියෙන හින්දා තමයි අර කණුවෙන් සසර නැමැති කණුවෙන් නැත්තම් දුක නැමැති කණුවෙන් එහාට ගැලවිලා යන්න බැරි, නිදහස් වෙලා යන්න බැරි. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මොකක්ද මේ බන්ධනය කියලා. කිව්වේ පෘථග්ජනයා තමන්ගේ මේ ශරීරය නැත්තම් මේ රූපය, මේ රූපේ තමාය මේ රූපය තමන්ගේ ආත්මයයි කියලා වරදවා අල්ලාගෙන ඉන්නවා. දැන් තමන්ගේ කය තමන්ගේ කියන අදහස මේ අයටත් තියෙනවනේ නේද? තියෙනවද නැද්ද? ආ නැහරි. මේ අයගේ මේ කය තමන්ගේ කියන අදහස තියෙනවා. තමන්ගේ සකය විතරද තමන්ගේ කියන අදහස තියෙන්නේ? ආ අනුගේවත් තියෙනවා කියලා කිව්වා. ඇත්ත කතාවනේ. කවුද අනු කියලා කියන්නේ? ආ දුව පුතා. විශේෂයෙන් මව්පියෝ ගැන කියනකොට කියනවනේ අම්මා තාත්තගේ හිතේ දරුවන් කෙරෙහි තියෙන ස්නේහය සිවිය සම්මස්නහර ඇට 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 විදගෙන ඇට මිදුළු වලයි තැම්පත් වෙලා තියෙන කියලා දරුවන්ට තියෙන ආදරේ. මොකද ඉතින් තමන්ගේ ලේ මාසෙයි උපන් දරුවෝ තමන්ගේ කියන හැඟීම මව්පියන් තුළ තියෙනවා. සමහරවිට දරුවන් හිත් වලත් ඒ විදිහේ ආදරයක් බැඳීමක් මව්පියන් කෙරෙහි තියෙනවා. තමන්ගේ භාර්යාව ස්වාමියා විශේෂ ඥාතීන් ගැන තියෙන තිතකොට තමන්ගේ කය විතරක් නෙමෙයි මේ කය මගේ මමයි කියලා වරදවා අල්ලාගෙන ඉන්නේ අනුන්ගේ ශරීරත් අල්ලගෙනයි තියෙන්නේ. තිය අල්ලා ගැනීමෙන්ද මොකද වෙන්නේ? අපි ආදරය කරන අපේ දරුවෙක් හරි වෙනත් ඥාතියෙක් හරි නැති වෙච්චහම මොකද්ද දැනෙන්නේ හිතට? ආන දුක දැනෙනවා. එතකොට දුකෙන් එහාට යනවද? හිතට දුක දැනෙනවයි කියන්නේ ආ දුකෙන් එහාට යනවද? ද නැත්තම් දුක තුලමද ඉන්නේ? දුක තුලමයි ඉන්නේ. දුකෙන් එහාට යන්නේ නැහැ. හරියට අර දඟලෙන් ගැට ගහලා ඉන්න බල්ලා අර කණුවෙන් එහාට යන්නේ නැහැ. තේරුණා? ආන්නේ වගේ මේ තමන්ගේ කියලා වරදවාගත්තු රූපකය අල්ලාගත්තු පොදුන් සත්‍යයක් මේ රූපය තමන්ගේ කියලා වරදවා අල්ලගෙන ඉන්න හින්දා දුකෙන් එහාට යනවද? දුකෙන් එහාට යන්නේ නැහැ. ආන්න බලන්න හරියට අර කණුවේ ගැට ගහලා ඉන්න බල්ල වගේ තමයි පොදුන් ජනයාගේ බැඳීම දුකට තියෙන බැඳීම. ඔය විදිහට තමන් විඳින සැප දුක ඒ වගේම හිතේ ඇති වෙන සංඥා චේතනා ආදී ඊළඟට මේ හිතේ පැවැත්මත් තමන්ගේ කියලා මගේ කියලා වරදවා අල්ලගෙන ඉන්න හින්දා පුතග්ජනයා අර දුකින් එහාට යන්නේ නැහැ. දුක තුලම කැරකි කැරකි ඉන්නවා. කොහොමද දුක තුලම කැරකි කැරකි ඉන්නේ? දැන් අපි කලින් ආත භාවයක් තිබුණා කියලා ධර්මයන් විශ්වාස කරනවා. ඉතින් කලින් ජීවිතයේ යම්සි සත්‍යයක හැටියට මේ සංසාරේ හිටිය උපන්නා වා ජීවත් වුණා මැරිලා ගියා. කර්ම ශක්තිය අනුව නැවතත් මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණ නැවතත් උපතක් සිද්ධ වුණා. ඉතින් දැන් අපි අවුරුදු ගානක් ජීවත් වෙලා තියෙනවා. වයසට යමින් ඉන්නවා. කවදා හරි දවසක මේ ජීවිතේනොත් සමු ගන්නවා. එතකොට ඉදිරිපත් වෙන කර්මය අනුව ඊළඟට නැවත ප්‍රතිසන්දියක් සිද්ධ වෙනවා කියන එක අපි ධහමට අනු විශ්වාස කරනවා. අපට පේන්නේ නැති වුණත් බුදුරජාණන් වහන්සේ මේක දැක්කනේ. ඉතින් මෙන්න මේ විදිහට නැවත නැවත උපත, නැවත නැවත ලිදවීම, නැවත නැවත වයසට යෑම, දිරීම, නැවත නැවත මරණය, නැවත නැවත හැඳීම්, වැළපීම්, ශෝක කිරීම කියන මේ දුක ඉක්මවා යන්නේ නැතුව මේ දුක තුලම අපි සැරිසරනවා. මොකක්ින්දද? මේ සසර පැවැත්ම ගැන තියෙන අනවබෝධයත් මේ සසර දුකටම තියෙන ඇල්ම බැඳීම කියන මේ කාරණා දෙක හේතු වෙයි. බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සිත මුල් කරගෙන. ඒ කියන්නේ දැන් හිතේ අනවබෝධය පවතින්නේ, බැඳීම ඇති වෙන්නේ, ඊළඟට කර්ම රැස් වෙන්නේ මේ ඔක්කොම බාහිරක සිද්ධ වෙනවා නෙමෙයිනේ. ඒ සත්‍යයගේ හිත මුල් කරගෙන තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිසා හිත කියලා කියන්නේ හරි විසිතුරු දෙයක්. විසිතුරු ධර්මතාවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. උදාහරණයක් හැටියට භාගතුන් වහන්සේ පෙන්නනවා. දැන් කෙනෙකුට පුළුවන් ලස්සන චිත්‍රයක් අඳින්නනේ. දැන් බලන්න මේ පින්වතුන් බොහෝ දෙනෙක් දඹුල්ලේ ලෙන් විහාර දැකලා ඇති නේද? දැකලා තියෙනවා. ඈ තියෙනවද නැද්ද? ආ දැකලා තියෙනවා. ප්‍රශ්න අහුවම උත්තර දෙන්න ඕන. එතකොට ලෝකයේම වැඩිම මේ සෛලමය මතුපිටක් චිත්‍රණය කරලා තියෙන්නේ දඹුල්ලේ ලෙන් විහාරේ. ලෝකේ වෙන කොහේකවත් රටක නැහැ ඉච්චර ගල් තලාවක නැත්තම් ලෙනක චිත්‍ර ඇඳලා දඹුල් විහාරේ තමයි තියෙන්නේ. ඉතින් දැන් දඹුල් විහාරේ බලන්න ගියාම සාමාන්‍ය වෙන විහාරයක් බලනට වඩා ටිකක් වෙලා යනවනේ. මොකද අර එක ලෙනක තියෙන බිතුසිතුවම් බලලා චිත්‍ර බලලා ප්‍රතිමා බලලා තවත් දෙනකට යනවා. ඉතින් ඔන්න ඒකෙත් තියෙනවා විවිධාකාරයේ පිළිම වහර්ෂේලා ලෙන වටේම හදලා උඩ මේ ගලේ විසිතුරු චිත්‍ර ඇඳලා තියෙන ඔන්න ඔය විදිහට බලන්න මේ ලස්සන චිත්‍ර ඇඳලා තියෙන පුරාණ චිත්‍රරු. ඒ ඔක්කොම චිත්‍ර සටහන් ඉස්සෙල්ලා කොහෙද මැවෙන්නේ? සිතේ මැවෙන්නේ. ආන්න බලන්න. ඒ ඔක්කොම ඒ සිත්තරාගේ හිතේ මැවිච්ච සටහනනේ සිත්තරා තමන්ගේ හැකියාවන් ගලේ සටහන් කරන්නේනේ. ආන්න ඒ වගේ. එතකොට එහෙමනම් අර චිත්‍රයට වඩා විසිතුරු දේ මොකද්ද? සිත තමයි වඩා විස්තුරු. මොකද සිතේ පහළ වෙච්ච සටහන සංඥාව තමයි ගලේ චිත්‍රණය කළේ. දැන් මේ පින්වතුන් දැකලා ඇති අවකන ප්‍රතිමා වහන්සේ බලන්න අර කළු ගලක කොච්චර ලස්සන ප්‍රතිමා වහන්සේ නමක් නෙලලා තියෙනවද කියලානේ කළු ගලේ. දැන් ওই සිමෙන්තියෙන් බදාමෙන් වෙනත් නූතන ද්‍රව්‍ය වලින් හදන පිළිම වහන්සේලාට වඩා බොහොම ලස්සනට කළු ගලේ නෙලලා තියෙන අවකන ප්‍රතිමා වහන්සේ. එතකොට දැන් මේ ප්‍රතිමා වහන්සේගේ සටහන ඉස්සෙල්ලාම මැවුනේ කොහෙද? ඒ සිත්තර නැත්නම් ඒ ශිල්පියාගේ හිතේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ හිතම තමයි විසිතුරු. මේ ලෝකයේ සම්පූර්ණයෙන් සකස් වෙලා තියෙන මිසත්තු ලෝකයේ සම්පූර්ණයෙන් සකස් වෙලා තියෙන්නේ සිත මුල් කරගෙන. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා මේ ත්‍රිසං ලෝකයේ තරම් විසිතුරු ලෝකයක් සත්වයින් අතර තථාගතයන් වහන්සේ තවදුරටත් දකින්නේ නැහැ. එච්චරටම මේ ත්‍රිසං ලෝකයේ විසිතුරුයි. ඒ මොකද? ඇයි ත්‍රිසං ලෝකෙ එච්චරටම විසිතුරු? විවිධත්වය නිසා. දැන් බලන්න කුරුල්ලෝ ගත්තහම කොච්චි වර්ගයක කුරුල්ලෝ ඉන්නවදනේ. ඊළඟට සමනල්ලෝ ගත්තහම බලන්න එක එක පාට පාට පියාපත් තියෙන සමනල්ලෝ ඉන්නවා. මාළු ගත්තහම කොච්චර විවිධාකාර හැඩ සටහන් තියෙන මාළු ඉන්නවද? සර්පයෝ ගත්තහම, ඊළඟට සිව්පාසත්තු ගත්තහම, ওই විදිහට මේ ත්‍රිසං ලෝකේ සමහරලාට එක සතෙකුගෙන් අනික් සතාට වෛරම පව වෙනස් නේ. ආනේ විදිහට විවිධාකාර විචිත්‍ර බවක් ත්‍රිසං සතුන්ගේ ජීවිතවල තියෙන්නේ මක් නිසාද? හිතේ තියෙන විසිතුරු බව නිසා. ඒ සත්වීන්ට ප්‍රතිසන්දිය ලබා දීමේදී ඒ කර්ම ශක්තිය සකස් වෙච්ච සිතේ තිබිච්ච විසිතුරු බව නිසා තමයි ත්‍රිසං ලෝකෙ මෙච්චර විවිධත්වයක් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ මේ විවිධාකාර පැවැත්මක් ලබා දෙන්න පුළුවන් සිත පුදුමාකාර විසිතුරුයි. පහුගිය දවසක මට දකින්න ලැබුණා අපි ආරණ්‍ය සේනාසනේ වගේ බොහොම ලස්සන සිදුවීමක්. අලුත වැහි වැටීමත් එක්ක දලඟු පණුවෝ බෝ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ දලඟු පණුවෝ ගස් වලින් ඇදී ඇවිල්ලා පිටියක් දිගේ ගිහිල්ලා මේ අය කොහේ හරි මුල්ලක එල්ලෙනවා. එළුණායින් පස්සේ මේ අය එකට ඇලිලා සම්පූර්ණ අර පණුව එකම කෝෂයක් වාගේ වෙලා ඌ ඉන්නවා නිශ්චලව දවස් කීපයක්. ඊට පස්සේ අර ගෝටේ නිප්පෙන්නේ ලස්සන සබනලි. මම කල්පනා කළා බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කොච්චර ඇත්තද. හිතාගන්න තමාරු අර බිම දිගේ ඇදීගෙන ගිය පණුවේ අර විදිහේ නිකන් හරියට ලස්සන රිදී බුබුලක් වාගේ ගෝටයක් බවට පත් වෙන එක පාන. ඊළඟට ඒ ගෝටෙන් දවස් කීපයකින් පස්සේ නික්මෙන ලස්සන සාවරලෙ. ඉතින් මේ ඔක්කොම වෙන්නේ මේ හිතේ විසිතුරු බව නිසා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි අපි මේ අනන්ත අප්‍රමාණ සංසාරී පුරා කාලයක් මුළුල්ලේ සංසාරී පුරා හිතේ විසිතුරු බවටම මුලා වෙලා හිතේ විසිතුරු බවටම අහු වෙලා හිත විසින් මවා දෙන විවිධ ආත්ම භාව උරුම කරගත්තා. හැබැයි ඒ උරුම කර ගැනීම තුළ අපට ලැබී තියෙන්නේ මොනවද? මොනවද ලැබී තියෙන්නේ? හිතේ විසිතුරු බව නිසා මේ ඇයට මොනවද මේ ජීවිතේ ලැබී තියෙන්නේ? තණ්හාව ලැබී තියෙන්නේ නේද? ඊර්ෂ්‍යාව ලැබී තියෙනවා. තවම ආශාව ලැබී තියෙනවා. හරියටම හරි. බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේවා තමයි මේ විසිතුරු සිතේ සකස් වීම වලට මුල් වෙලා තියෙන. ඒ හින්දා ශ්‍රාවකයෝ නිතර මෙනෙහි කරන්න ඕන මෙන්න මේ කාරණේ. මේ හිත නිරන්තරයෙන්ම ආශාවෙන් කිලිටි වෙනවා. රාගයෙන් කිලිටි වෙනවා. ඊළඟට ඊර්ෂ්‍යා ආවිෂ්‍යාවට පදනම් වෙන්නේ ද්වේෂයනේ නේද? අනුන්ගේ සැපත ඉවසන්නේ රුස්සන්නේ. ඒක ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ද්වේෂයෙන් කිලිටි වෙනවා. මෝහයෙන් කිලිටි වෙනවා. එතකොට මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වෙච්ච සිත අපට මේ ලෝකයේ කියලා එකක් මවා දෙන්න. තේරුණා. දැන් බලන්න මේ අය සමහරවිට රූපවාහිනී තුලින් දකින්නවා ඇති පිටරට නගර පිළිබඳ යම් දර්ශනනේ. ඉතින් දැක්කහම මේ ලංකාවට වඩා කොච්චර වෙනස්ද? කොච්චර ලොකු ගොඩනැගිලි තියෙනවද? කොච්චර සංකීර්ණ ලෝකයක්ද කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේ ලෝකයේ මවලා තියෙන්නේ මොකකින්ද? අර හිතේ තියෙන ආශාව නිසා. නේද? නැත්නම් හිතේ තියෙන මුලාව නිසා තමයි මේ සම්පූර්ණ ලෝකෙම වී තියෙන්නේ. ඉතින් මේ විදිහට පින්වතුනි මේ හිතේ විසිතුරු බව නිසා සත්‍යයට ලැබී තියෙන්නේ නිරන්තරයෙන්ම රාග, ද්වේෂ, මෝහ ආදී හිත කිලිටි කරන දේවල්. ඒ හිත කිලිටි කරන දේවල් තුලින් නැවත නැවතත් සකස් වෙන්නේ මොනවාද? උපත, ව්‍යාධිය, මරණය, හැඬීම්, වැළපීම්, දුක් දුම්නස්. මෙන්න මේවා තමයි නැවත නැවත ලැබෙන ප්‍රතිඵල. හිත කිලිටි වීම කියන හේතුවත් එක්ක ලැබෙන ඵලය තමයි දුක කියන ඵලය. තේරුණා. දැන් අපිට මේ ජීවිතයේ දුක කියන ඵලය සකස් වෙලා තියෙන මොකක් නිසාද? හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වීම කියන හේතුව නිසා. ඉතින් මෙන්න මේ විදිහට මේ හිතේ විසිතුරු බවත් හිත රාග, ද්වේෂ, මෝහ ආදීන් කිලිටි වීමත් නිසා දුක නැවති ඵලය මේ සත්‍ය උරුම කරගන්නවා. බාලතුන් වහන්සේ ඒක වදාළේ සිත්තරෙක් අඳින සිතුවමක් වගේ. සිත්තරෙක් විවිධ වර්ණ පාට අරගෙන එයා කැමති කැමති විදිහේ රූප අඳින, ස්ත්‍රී රූප, පුරුෂ රූප. එයාගේ දක්ෂතාව මත තමයි ඒ රූප මැවීම නැත්නම් රූප ඇඳීම සිද්ධ වෙන්නේ. දක්ෂ සිත්තරෙක් නම් එයා බොහොම ලස්සන රූප අඳිනවා. අදක්ෂ සිත්තරෙක් නම් එයාගේ රූප එච්චර ලස්සන නැහැ. අන්න ඒ වගේ තමයි මේ පුහුදුන් ජනයා අතර හිතේ ඇතිවෙන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් නිතා හිත කිලිටි කරන දේවල් නිසා එක එක අය තමන්ගේ හැකියාව අනුව විවිධාකාර ජීවිත ලබා ගන්නවා. හිතේ රාග, ද්වේෂ මුල් වෙලා සකස් වුනේ අකුසල කර්මයක් නම් එයාට දුක්ඛ විපාකයක් හැටියට සතර අපායේ ජීවිතයක් තමයි නිර්මාණය වෙන්නේ. නිරේ හරි, තිරිසන් අපාය හරි, ප්‍රේත ලෝකේ හරි. මෙන්න මේ විදිහේ තැනක යාට දුක සකස් වෙනවා. සමහර කෙනෙක් తాවකාලිකව හිතේ රාග, ద్వේෂ, මෝහ යටපත් කරගෙන කුසල් කරගන්නවා. හැබැයි සම්පූර්ණයෙන් හිතේ රාග, ద్వේෂ, මෝහ නැති වෙලා නැති හින්දා එයාටත් සසර උපතක් ලැබෙනවා. හැබැයි කුසල කර්මයක විපාකයක් නිසා මනුෂ්‍ය ලෝකේ හරි දෙව්ලෝව හරි උපතක් තමයි සකස් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මොකක්ද? අනාදිමත් කාලයක් මුළුල්ලේ හරියට අර සිත්තරේ විවිධ වර්ණ අරගෙන රූප අඳිනවා වාගේ මේ පුහුදුන් සත්වයා හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ නිසා විවිධාකාර රූප සටහන් ලබාගෙන තියෙනවා. දැන් අපි මනුෂ්‍ය ලෝකයේ මිනිසෙක් හැටියට මේ රූප සටහන් ලබාගෙන තියෙනවා. දැන් මේ ආගිදි ඇති නේද ගෙවල් දොරවල් වල ඡායාරූප. පොඩි කාලේ ගත්තු ඡායාරූප ඇතිනේ නේ? තරුණ කාලේ ගත්තු ඡායාරූප ඇතිනේ නේ? ආනේ ඒ ඡායාරූප වලින් පෙන්වුම් කරන්නේ මොකද්ද? තමන් මේ ජීවිතේ කර්ම විපාකයක් හැටියට ලබාගත්ත මේ ශරීරේ රූප සටහන් ටිකනේ නේ? ඒවා තමයි ඒ ඡායාරූප වල වැටි තියෙන්නේ. හරියට අර චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් අඳිනවා වගේ තමන්ගේ හැකියාව අනුව චිත්‍රය අඳිනවා වගේ අපේ කර්ම ශක්තියේ තිබිච්ච හැකියාව අනුව අපට මේ රූපකය නැමැති මේ සතහන ලැබී තියෙනවා. ඊළඟට අපි මේ ජීවිතේ සකස් කරගන්නා කර්ම ශක්තිය අනුව මරණින් මත්තේ තවත් රූප සටහනක් අපට ලැබේ ශරීරයේ කියලා. ඊට පස්සේ ඒ ජීවිතෙන් පස්සේ මොකද වෙන්නේ? සකස් වෙන කර්ම ශක්තිය අනුව තවත් රූප සටහනක් අපට ශරීරයේ හැටියට ජීවිතයේ හැටියට ලැබේ. ඒ විදිහට දිගින් දිගට යන්නේ කෙලවරක් තියනවාද? කෙලවරක් තියනවද නැද්ද? කෙලවරක් නැහැ. කියන්නේ ඒක නිසා නුවණැති කෙනෙක් කල්පනා කරනවා මෙන්න මේ විදිහට මේ හිතේ තියෙන විසිතුරු බවට මුලා වීම නිසා මේ රූපකය තමන්ගේ කියලා වරදවා අරගෙන එහෙමත් නැත්නම් මේ සිත තමන්ගේ කියලා වරදවා අරගෙන සිතට සම්බන්ධ සැප දුක් උපේක්ෂා විඳීම් හඳුනා ගැනීම චේතනාදී තමන්ගේ කියලා වරදවා අරගෙන ඒ අල්ලගත්ත තණ්හාව ඒ වගේම හිතේ ඇති වෙච්ච මුලාව නිසා රැස් කරන කර්ම ශක්තිය තුළින් දිගින් දිගට ආත්ම භාව සකස් වීම තමයි මේ සංසාර ගමන කියලා කියන්නේ. ඒකේ ප්‍රතිඵලයේ හැටියට අපි අත්විඳින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක මිස අනිකක් නෙවෙයි කියලා එතනත්තා තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තයින් පස්සේ නුවණැති කෙනෙක් නම් කල්පනා කරනවා නැවත නැවත උපත ලබන එකේ නැවත නැවත ලෙඩ වෙන එකේ නැවත නැවත වයසට මරණයට පත් වෙන එකේ තේරුම ගන්න. නැවත නැවත මේ ක්‍රියාදාමය නම් සංසාරේ පුරාවට දිගටම සිද්ධ වෙන්නේ. මේකේ තේරුම මොකක්ද කියලා නුවණින් කල්පනා කරනවා. එහෙම නුවණින් කල්පනා කරන කෙනෙකුට තමයි මේ සංසාර පැවැත්මේ හිස් බව නිසරු බව වැටහෙන්නේ. නුවණින් කල්පනා නොකරන කෙනෙකුට නම් එහෙම හිස් වශයෙන් වැටහෙන්නේ නැහැ, නිසරු බව වැටහෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට නම් හිතෙන්නේ මේ සංසාර ගමන තුල තව තවත් රැස් කරගන්න දේවල් තමයි යාට පේන්නේ මතක් වෙන්නේ. නමුත් නුවණින් කල්පනා කරන කෙනෙකුට පේනවා නැවත නැවත උපදින එකේ, ලෙඩ වෙන එකේ, වයසට යන එකේ, මරණයට පත් වෙන එකේ, හඬන වැළපෙන ශෝක කරන එකේ තේරුමක් නැහැ. හිස් දෙයක් අපි කලින් ජීවිතවලත් ලැබුවේ මේ ටිකමයි. මේ ජීවිතේ අපි අත්විඳින්නේ තේ ටිකමයි, මරණින් මතු උපදිලා ලබන්නේ තේ ටිකමයි, ඊට පස්සේ ජීවිතේදී අපි ලබන්නේ තේ ටිකමයි, ඊටත් පස්සේ ජීවිතේදී අපි ලබන්නේ තේ ටිකමයි. තන වෙනස් වෙනවා. වෙලාවකට අපි ඉන්නේ මනුස්ස ලෝකේ, තවත් වෙලාවකට අපි ඉන්නේ කොහෙද? තිරිසන් අපායේ වෙන්න පුළුවන්. තවත් වෙලාවකට කොහෙද? නිරේ වෙන්න පුළුවන්. තවත් වෙලාවකට දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. තවත් වෙලාවකට කලාතුරකින් බ්‍රහ්ම ලෝකෙත් වෙන්න පුළුවන්. ආයෙ සැරයක් පුතංජන භාවයේ නිසා නැවතත් කැරකිලා සතර අපායටම යන්නත් පුළුවන්. ඉතින් එතකොට දැන් මේ එහාට මෙහාට එහාට මෙහාට මාරු වෙමින් ඉන්න එකේ හරයක් පේනවද මෙයාට? හරයක් පේන්නේ නැහැ. හරයක් පේන්නේ නැත්තම් අන්න ඒ නුවණැති කෙනා තේරුම් ගන්න ඕන කොහොමද එහෙනම් මේ හරියක් නැති නිසරු සංසාරික පැවැත්මේ මිදෙන්නේ කියලා. භාගතුන් වහන්සේ පෙන්වා වදාළ මේ ඔක්කොම මේ හිත මුල් කරගෙන සකස් වෙන්නේ හිතේ කිලිටිවීම මත කියලා. එහෙමනම් අපට කරන්න තියෙන්නේ හිත මුල් වෙන මේ සකස් වීම සකස් නොවීමකට හරවන්න. හිත මුල් කරගෙන වෙන සකස් වීමට අපි කියනවා සංකත කියලා. පාලියෙන් කියන්නේ සංකතය කියලා. සකස් වීමට මේ සංකතය මොකද්ද කරන්නේ? අසංකතයක්, සංකතයක් නොවන තැනට ගන්නවා. අසංකතයක් බවට ගන්නවා. සකස් නොවීමකට පත් කර ගන්නවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒකට හේතුව දැන් හිතන්නකෝ, අපි දැකලා තියෙනවා ඔය කොළඹට මේ අය නිතර ගිහිල්ලා ඇතිනේ නේද? පෑලිය ගොඩින් පාලම පහු කරනකොට මොකද්ද අපිට පාලම යටින් පේන්නේ? ගඟ මොන ගඟද? කැලණි ගඟ. දැන් බලන්න කැලණි ගඟ ගලා බහින්නේ මුහුදට පල්ලෙහාටයි ගලා බහින්නේ. දැන් ගඟ පහලට ගලා බහින එක අමුතුවෙන් කවුරුවත් තල්ලු කරන්න ඕන නෙවෙයි. මේකයි. ඒක ගඟේ ධර්මතාව මොකද්ද? පහල අතට ගලාගෙන යන එක. හොඳයි දැන් අපට ඔය ගඟ අනිත් පැත්තට හරවන්න වුණොත් මොකද කරන්නේ? අන්න හරි. ලොකු වැඩ කොටසක් කරන්න වෙනවනේ. ඒ කියන්නේ අර පහලට ගලනවා වගේ පහසු නෑ මේක අනිත් පැත්තට හරවන්න ගියා. ලොකු ආයාසයක් දරන්න ඕන. ආන්නේ වගේ පින්වතුනි මේ සසරට ගුරු වෙලා නැවත නැවත උපතකට මුල් වෙච්ච සිතේ පැවැත්ම අසංකතයක් නැවත සකස් නොවීමකට පත් කරන්න ලේසි නෑ. නමුත් උත්සාහවන්ත වුණොත් බැරි කමකුත් නෑ. ලේසි නෑ. ඒ සඳහා පුරුදු පුහුණු කරගත යුතු ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ තුනුරුවන් පිළිබඳ බලවත් විශ්වාසයක් තියෙන්න බුදුරජාණන් වහන්සේ ගැන බලවත් විශ්වාසයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ කියා දීපු දහම ඇත්තයි. ඒ දහමට අනුව මේ සසර දුක මේ මේ ආකාරයටයි සකස් වෙන්නේ හේතුඵල වශයෙන්. හේතුව නැතිකොලොත් ඵලය නැති කරන්න පුළුවන්. ඒ මේ සසර දුක සකස් වෙන හේතුව නැති කරන්න ඕන කියලා බලවත් විශ්වාසයක් ඇති වෙන්න ඕන තුනුරුවන් පිළිබඳව. තුනුරුවන් පිළිබඳව ඇති වෙන බලවත් විශ්වාසයට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. එතකොට මේ විශ්වාසයේ තිබුණත් විශ්වාසයේ විතරක් තිබුණට හරියන්නේ ඒ ශ්‍රද්ධාව නැත්නම් විශ්වාසය තුලින් වීරිය තියෙන්න ඕන. මේ පහලට ගලා බහින නැත්නම් සසරට ගලා බහින හිත අනිත් පැත්තට හරවන්නම් බලවත් වීරියක් තියෙන්න ඕන. සුළුපටු වීරියක් තිබිලා බෑ. ඒ කියන්නේ හිත කිලිටි වෙන මොහොතක් පාසා හොඳට තේරුම් අරගෙන සිහිය පිහිටුවාගෙන හිත කිලිටි වෙන්න නොදී හිත පිරිසිදු කරගන්න බලවත් උත්සාහයක් ඕනකමක් තියෙන්න ඕනේ. ඒකයි වීරිය කියලා කියන්නේ. හිත කොයි වෙලාවකවත් කිලිටි වෙන්න නොදී හිතේ රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මදමාන ආදී ඇති වෙන්න නොදී හැම වෙලෙකම උත්සාහයේ හිත පිරිසිදු කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි වීරිය කියලා කියන්නේ. වීරිය හතර ආකාරයෙන් පෙන්නනවානේ නේ. හිතේ නැති අකුසල් ඇති වෙන්න නොදී හිත පිරිසිදු කරගන්න කරන උත්සාහය, හිතේ තියෙන අකුසල් දුරු කරගනිමින් හිත පිරිසිදු කරගන්න කරන උත්සාහය, හිතේ නැති කුසල් ඇති කර ගැනීම වශයෙන් හිත පිරිසිදු කරගන්න කරන උත්සාහය, හිතේ ඇති කරගත් කුසල් පිරිහෙන්න නොදී හිත පිරිසිදු කර ගැනීම වශයෙන් ඇති කරගන්න උත්සාහය කියලා. අනේ කිව්වේ හිත පිරිසිදු කරගන්න අවශ්‍ය කරන උත්සාහය වීරිය ගැනයි. එතකොට විශ්වාසයේ තියෙන ඕන තුනුරුවන් පිළිබඳව උත්සාහයේ වීරියේ තියෙන්න ඕන හිත පිරිසිදු කරගන්න. ඊළඟට තව මොනවද තියෙන්නේ? අන්න හරි, සිහිය තියෙන්න ඕන. මේ වැඩි අසිහියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අසිහියෙන් මොකද්ද කරන්නේ? අන්න හරි. අසිහියෙන් කරන්නේ පව් කියලා කිව්ව. පව් කියන්නේ හිතේ කිලිටි බවටනේ. තේරුණාද? උතර අසිහියෙන් කරන්නේ හැම වෙලෙම හිත තව තවත් කිලිටි වෙන එකයි, පවිත්‍ර වෙන එකයි. එතකොට හිත පිරිසිදු කරන්න නම් අපි කරන්න ඕන හැම වෙලෙම සිහියෙන් යුක්ත වෙන්නට ඕන. සතිය පිහිටුවා ගන්න ඕන. ඒ සිහිය තුලින් ඇති වෙනවා හිතේ එකඟ බව. කුසල ධර්මයන් තුල හිතේ එකඟ බව ඇති වෙනවා. ඒකට තමයි අපි සමාධි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟට මේ හිතේ සිද්ධ වෙන හැම දෙයක්ම ඇති හැටියේ නුවණින් දකින්න අවශ්‍ය වෙනවා. මොකද්ද නුවණ අවශ්‍ය වෙනවා? හරියටම හරි. ඒකට අපි කියනවා ප්‍රඥාව කියලා, පාලිය කියන පඤ්ඤා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කෙනෙකුට මෙන්න මේ ධර්ම සකස් කරගන්න පුළුවන් වුණා ජීවිතේ. මොනවද දැන් මේ කියාපු ටික? මොනවද කිව්වේ? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මෙන්න මේ ධර්ම කෙනෙකුට ජීවිතේ සකස් කරගන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් වෙනවා අර පහලට ගලන නදිය උඩාතට හරවනවා වගේ සසර පැවැත්මට සකස් වෙච්ච හිත ටිකෙන් ටික සකස් නොවීමකට පෙරලා ගන්න. ඒ නිසා මේවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මොකද්ද කියන්නේ? ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ මොනවටද? ඉන්ද්‍රිය ධර්ම තියෙනවා 22ක්. ඒ ඉන්ද්‍රිය ධර්ම අතරින් අපට මේ හිත සංසාරයෙන් මුදව ගන්න උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ පහයි. ඒ පහ තමයි මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. ඉතින් දැන් තම තමන් ආවර්ජනය කරලා නැත්නම් තමන් ගැන කල්පනා කරලා බලන්න ඕන තමන්ට මේ සසර දුක නැමැති සැඩපහර වෙනස් කරගන්න ඕන නම් තමන්ට තියෙන්න ඕන මොනවද? මොනවද තියෙන්න ඕන? ඔව්, සද්ධාව තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, සතිය තියෙන්න ඕන, සමාධිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන. සද්ධාව නම් කාට කාටත් ටික ටික හරි තියෙනවා නේ. ඒකින් දැන් ඉතින් මේ විදිහට හරි සිල් සමාදන් වෙන්න, බණ ටිකක් අහන්න, උපෝසත දවසි පොහොය දවස පන්සලකට හරි යන්න ඕන කියන අදහස 15 වෙනි තුනුරුවන් පිළිබඳ ආදර ගෞරවය තියෙන හින්දා තමයි මේ විදිහට හරි කුසල් කරගන්න ඕන කියලා තේරෙන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ. හැබැයි වීරිය සමහරෝන්ගේ කේක් කනාවේ අඩු වැඩි කම් තියෙනවා. ඉතින් සමහර කෙනෙක් හිත කිලිටුණාට ගණන් ගන්න, හිත පිරිසිදු කරගන්න උත්සාහ කරන්න, සමහර කෙනෙක් ඒ වෙනුවෙන් බොහොම කැපවිලා උත්සාහවන්ත වෙනවා. ඉතින් බලන්න තමන් කොච්චර දුරකට හිත පිරිසිදු කරගන්න, හිත කිලිවිටි වෙන එක වළක්ව ගන්න උත්සාහවන්ත වෙනවද, තමන් තුළ කොච්චර දුරට වීරියක් තියෙනවද කියන එක බලන්න ඕනේ. ඊළඟට තමන් තුළ කොච්චර සිහියක් තියෙනවද, හිත අපිරිසිදු වෙන්න නොදී හිත පිරිසිදු කරගන්න තමන් තුළ කොච්චර සිහියක් තියෙනවද කියන එක විතර බලන්න ඕනේ. ඊළඟට තමන්ට කොච්චර දුරකට කුසල ධර්මයන් තුළ හිත එකඟ කරගන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. දැන් බලන්න ටික වෙලාවක් භාවනා කරන්න කිව්වහම බොහෝ දෙනෙකුට විනාඩි 5කට වඩා ඉන්න පුළුවන් දෙයක් නැහැ. පුළුවන්ද බැරිද? අනේ ඒක තමයි. ඉතින් එතකොට පේනවා හැමනම් මේ සමාධිය කියන එක බොහෝ දෙනෙක් තුළ වැඩිලා නැහැ. ඊළඟට ඒ ඔක්කොටමත් වඩා අමාරු දේ තමයි මොකද්ද? නෑ නෑ, නුවණ ඇති කරගන්න එක. තේරුණා? නුවණ ඇති කරගන්න එක තමයි අමාරුම වැඩේ. අනික් ඒවා කොයි කොයි දේ වුණත් ටික ටික කරගන්න පුළුවන්. නුවණ සම්පූර්ණ කරගන්න එක තමයි අමාරු වැඩේ. මොකද්ද මේ නුවණින් අපි කරන්නේ? මොකද්ද? නෑ නෑ, එහෙම කිව්වට හරියන්නේ නැහැ. නුවණින් අපි මොකද්ද කරන්නේ? අන්න හරි, ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ කියලා යහන්නේ. ඔව්, ප්‍රඥාව දියුණු කිරීමෙන් මොකද්ද වෙන්නේ? ඔව්, යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ කියලා යහන්නේ. හරි හරි හරි, අන්න හොඳ උත්තරයක් කියවලා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්නේ මේ ප්‍රඥාවෙන් තමයි. හරි, රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්නේ ප්‍රඥාවෙන්. හරියටම හරි, ඒක තමයි නෝනින් කෙරෙන්නේ. එතකොට රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ කොහොමද? සකස් වෙච්ච දේවල් අනිත්‍ය වශයෙන් වෙනස් වෙන සුළු හැටියට දැකීම නිසා. වෙනස් වෙන සුළු හැම දෙයක්ම දුකට අයත් බව දැකීම නිසා. දුකට අයත් හැම දෙයක්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න බැරි බව දැකීම නිසා තමයි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්නේ, දුරු වෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් කෙරෙන්නේ අනිත්‍යදී අනිත්‍ය හැටියට දකින්න එක. දුක දුක හැටියට දකින්න එක. තමන්ගේ නොවන දේ තමන්ගේ නොවන දේ හැටියට දකින්න එක. ඔන්න දැන් පැහැදිලිද ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා? ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න එක. නුවණ කියන්නේත් ඒක. හොඳයි, දැන් අපිට අමාරුම දේ ඕක නෙමෙයි. ඇත්ත ඇති හැටියට දකින්න එක නෙමෙයි දමා. දැන් අපි පහසුවෙන් මොකද්ද වෙන්නේ? හැම දෙයකටම අන්න හරි. පහසුවෙන්ම වෙන්නේ අපි මුලා වෙන එක, රැවටෙන එක තමයි වෙන්නේ. තේරුණා? ඇත්ත ඇති හැටියට දැකලා රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරගන්න එක තමයි අපිට තියෙන අමාරුම දේ. හැබැයි අපි අමාරුම දේ වුණත් සම්පූර්ණ කරගත්තොත් තමයි අපිට මේ සංසාරික දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මතක තියාගන්න, අපේ ජීවිත තුල ටිකෙන් ටික හරි මේ කියන ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරගත්තොත් ටිකෙන් ටික හරි අපිට ජීවිතය ඇත්ත ඇති හැටියටම අවබෝධ කරගෙන, අනිත්‍යදී අනිත්‍ය හැටියටම දැකලා, දුකට අයිති දේ දුක් දේ හැටියටම දැකලා, තමන්ගේ නොවන දේ තමන්ගේ නොවන දේවල් හැටියටම දැකලා, මේ සංකතයේ හේතුඵල වශයෙන් වෙන සකස් වීම සකස් නොවීමකට පත් කර ගන්න පුළුවන්. රාග ද්වේෂ මෝහ නිසා නම් දුක හට ගන්න. රාග ද්වේෂ නැති වුණත් ඒ දුකට මොකද වෙන්නේ? දුක නැති වෙනවා යනවා. අන්න ඒකයි. ත්‍යානේ හිඳ බුදුරජාණන් වහන්සේ වදාළ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු නිසා හට ගන්න දේ හේතුව නැති වුණොත් නැති වෙලා යනවා. ඒක තමයි මේ සංසාර පැවැත්ම තුළ රහතන් වහන්සේලා සිද්ධ කරගන්නේ. උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම හිතේ තිබිච්ච රාග ද්වේෂ මෝහ ඉතින් ඉවත් කරපු නිසා උන්වහන්සේලාට නැවත දුකක් සකස් වෙනවා. දුකක් සකස් වෙන්නේ නැහැ. ඉතින් අපි කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අවසානයේ බලාපොරොත්තු වෙන්නේ අන්‍ය ආශාංකත අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නටයි. ඒ නිසා මෙතෙක් කියලා මේ හැම දෙනා සාවධානව ධර්ම ශ්‍රවණී කිරීමෙන් ඒ වගේම ස්වල්ප වේලාවක් නමුත් භාවනා කිරීමෙන් ජනිත කරගත් ආපෝල සම්පත්‍ය අපි හැම දිනාටම හිත කිලිටි කරන රාග ද්වේෂ මෝහ ආදී සචීවල කෙලෙස් ප්‍රහාණයෙන් ලබන්නා වූ අජරාමර සංඛ්‍යාත තුන් නිවාර ශාන්ති සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙන්නේ හෘදයාබාධයකින් පෙළෙන මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන SLM ගයානි සමරතුංගහට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කිරීම. දේශකයාණන් මීට වසර 17කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ මෞතුම් යෙවන පොඩි හාමි ජයගුඩි සහ මධු අන්ති මහත්මියගේ පියාවන රොබර්ට් මහතා සහ මීට වසර 7කට ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත ගුණීරිෂ්‍යක් වහන් මාමා ඇතුළු මිය පරලොවගේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ට සහ පියාණන්ට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම හා දේශකයාණන් වහන්සේ හා විහාරාධිපතීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම සංඝයාත ස්වාමීන් වහන්සේලාට ධර්මාවබෝධය ලැබීම සඳහා සහ මේ ධර්ම දේශනාව සවන් දෙන සියලුම පාසුපාසිකාවන්ට ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන මෙම ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ. ඒ නිසා ඒ පින්වතුන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙමින් නමින් ජන්මාන්තරගත නම් සඳහන් කර ඥාතීන්ට මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැරසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරන්න. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාටත් මේ පින් පෙත් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දේවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. සිද්ධ කරගත්තා මේ සියලු කුණි ධර්මයන්ගේ බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වත් හැම දිනාගියම සාමයක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බෝධිපාක්ෂික ධර්ම සුවසීම වඩා වර්ධනය කරගෙන මේ ජීවිතයේ වශයෙන් චිත්ත ශාන්තියක්පත් පරලෝ වශයෙන් ආයුර්වස බල ප්‍රඥාතිනි කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුකින් අත මිදී ලබන අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට මේ පින හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුපත්ති වායකතක් ශාන්තියක් වේවා.